අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවන රුහුණු ගුරු ගෙදර වැඩසටහනේ 10 ශ්‍රේණියේ නියමිත අද දවසේ ඉදිරිපත් කරන මම මාර්මෙතොදිස්ත මහාවිද්‍යාලයේ සාලින්ද සූර්ය බණ්ඩාර. අයිබුවන් දුවේ පුතේ, අපි එකතු වෙලා ඉන්නේ සබාදහමේ රහස් වෙන විද්‍යාව තුළින් 10 වසරේ පළමු ඒකකය ජීවයේ රසායනික පදනම කියන සොඳුරු ජීව විද්‍යා ඒකකය අධ්‍යයනය කරන්න. ඉතින් දුවේ පුතේ, අපිට පුරුද්දක් තියෙනවා ඕනෑම දෙයක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා හොයන්. පුංචි කාර් එකක් නැත්නම් සෙල්ලම් බඩුවක් ගෙනාවම ඒව කෑලි කඩලා අපි හොයනවා හැදිලා තියෙන්නේ කොහොමද කියලා. දැනුත් එහෙමයි. ගෙදර භාණ්ඩයක් ගෙනාවම, යාළුවෙක් කවකටු පෙට්ටියක් ගෙනාවම අපි හොයලා බලනවා ඒව කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ ඒකකෙදිත් අපි කරන්නේ ඒකමයි. ඒ කියන්නේ අපේ ඇඟ, ඒ කියන්නේ ජීවීන්ගේ දේහය කොහොමද හැදිලා තියෙන්නේ කියලා හොයලා බලන එක තමයි මේ ඒකකෙදී අපි කරන්නේ. අපට හමුවන ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍ය 92කින් අපේ දේහයේ, ඒ කියන්නේ ජීවීන්ගේ දේහ තුළ මූලද්‍රව්‍ය 25ක්ම තියෙනවා. මේ මූලද්‍රව්‍ය ඇඟේ සමානව අඩංගු වෙනවද නැත්නම් යම් මූලද්‍රව්‍ය වැඩිපුර අඩංගු වෙනවද, තව මූලද්‍රව්‍යයක් අඩුවෙන් අඩංගු වෙනවද කියලා අපි හොයලා බලමු. එතකොට සබාදහමේ තියෙන මූලද්‍රව්‍ය 92කින් අපේ ඇඟේ තියෙන මූලද්‍රව්‍ය 25ක්ම. මේ 25ෙන් මොන මූලද්‍රව්‍යද වැඩිපුර තියෙන්නේ? මොන මූලද්‍රව්‍යද අඩුවෙන් තියෙන්නේ? අපි හොයමු. ජීවි දේහවල අඩංගු මූලද්‍රව්‍ය සැලකුවම වැඩිපුරම අඩංගු වෙන මූලද්‍රව්‍ය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන්. මීට අමතරව සල්ෆර්, සෝඩියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, අයන්, ක්ලෝරින් කියන මූලද්‍රව්‍යත් තියෙනවා. දැන් අපි බලමු අර වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍ය හතර. ඒ මොනවයි? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඒවා මොන ප්‍රතිශතයන්ගෙන් ජීවි දේහයක, ඒ කියන්නේ මානව දේහයක කොච්චර තියෙනවද කියලා. මානව දේහයක් සැලකුවම, ඒ කියන්නේ ජීවි දේහයක් සැලකුවම ස්කන්ධය අනුව කුමන ප්‍රමාණවලින් ඉහත මූලද්‍රව්‍ය හතර අන්තර්ගත වෙනවද? ඔව්ද පුතේ, ඔක්සිජන් සැලකුවම 65ක් තියෙනවා. කාබන් සැලකුවම 18ක් තියෙනවා. නයිට්‍රජන් සැලකුවම 3ක් තියෙනවා. හයිඩ්‍රජන් සැලකුවම 10ක් තියෙනවා. මේ මානව දේහයක ස්කන්ධය 90 ප්‍රතිශතයක්. මේක මෙහෙම කිව්වොත් කිලෝ 100ක මිනිස්සෙක් ගත්තොතින් ඔක්සිජන් අඩංගු වෙනවා කිලෝග්‍රෑම් 65. කිලෝග්‍රෑම් 18ක් අඩංගු වෙන්නේ කාබන් මූලද්‍රව්‍ය. නයිට්‍රජන් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා 10ක්. හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා 10ක්. නයිට්‍රජන් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා 3ක්. ඉතිරි ඔක්කොම අඩංගු වෙන 4යි. අපි ආපහු බලමු මානව දේහයේ, ඒ කියන්නේ මිනිසාගේ ඇඟේ ස්කන්ධය 90 ප්‍රතිශතය. ඔක්සිජන් 65යි, කාබන් 18යි, නයිට්‍රජන් 10යි, හයිඩ්‍රජන් 10යි, නයිට්‍රජන් 3යි. ඉතිරි ඔක්කොම 4යි. මේ ඉතිරි ඔක්කොම කියන්නේ කවුද? ඔව්, අපි අර ඉස්සෙල්ලා කිව්ව මූලද්‍රව්‍ය ටික. ඒ කියන්නේ සල්ප, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයඩින්, අයන්, ක්ලෝරින්. මේවා තමයි අර 104ටයි තියෙන්නේ. දැන් අපි බලමු මේ මූලද්‍රව්‍ය අපේ ඇඟේ කොහෙද තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ අයන් ගැන, ඒ කියන්නේ යකඩ. මානව දේහයේ යකඩ කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ චුම්බකයක් අරගෙන අපිට හොයන්න පුළුවන්ද අපේ ඇඟේ කොතනද යකඩ තියෙන්නේ? එහෙම හොයන්න පුළුවන්ද? එහෙම හොයන්න බෑ. ඒ කියන්නේ අපිට තේරෙනෝ මේ යකඩ මූලද්‍රව්‍ය මූලද්‍රව්‍ය විදිහටම අපේ ඇඟේ ඇත්තේ නෑ. එහෙනම් කොහොමද තියෙන්නේ? එහෙනම් අපිට තේරෙනෝ මේ මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හැදිලා තමයි තියෙන්නේ. එතකොට අපි දන්නෝ මූලද්‍රව්‍ය එකතු වෙලා ජීවී දේහය තුළ සංයෝග අඩංගු වන බව. මේ ජීවී දේහ තුළ තියෙන සංයෝග සැලකුවම දුවේ පුතේ ඒව ආකාර දෙකකට වෙන් වෙනවා. එක ආකාරයක් තමයි කාබනික සංයෝග. අනිත් ආකාරය තමයි අකාබනික සංයෝග. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා, මොනවද මේ කාබනික සංයෝග? ඔව් අපි බලමු. කාබනික සංයෝග කියන්නේ පුතේ ඒ සංයෝගේ නිර්මාණය වෙනකොට කාබන් මූලද්‍රව්‍ය සහභාගී වෙලා තියෙනවා නම් ඒව අපි කියනවා කාබනික සංයෝග කියලා. එතකොට අකාබනික සංයෝග කියන්නේ? අකාබනික සංයෝග කියන්නේ ඒ මූලද්‍රව්‍ය නිර්මාණය වෙනකොට කාබන් සහභාගී වෙලා නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර මූලද්‍රව්‍ය පුතේ සැලකුවම ඒවායේ කාබන් තිබුණා. ඒව කාබනික සංයෝග ගණයට වැටෙන්නේ නැහැ. අපි බලමු මොනවද කියලා. ඔව් කාබනේට, බයිකාබනේට, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් මේව ගත්තම මේවයි කාබන් තියෙනවා. හැබැයි කාබනික සංයෝග ගණයට සලකන්නේ නැහැ. දැන් ඊට පස්සේ අපි බලමු අපේ ඇඟේ තියෙන, ඒ කියන්නේ ජීවි දේහ තුළ තියෙන ප්‍රධාන කාබනික සංයෝග මොනවද කියලා. ඔව් අපේ ඇඟේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග හතරක්. ඒව අපි හඳුනන දුවේ පුතේ ජෛව අණු කියලා. මොනවයි ඒ? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලෙයික් අම්ල. ඔව් ඔයාලට කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ අහලා තියෙනවා. අලුත් මාතෘකාව කවුද? නියුක්ලෙයික් අම්ල. අපි මේ එකකෙදි බලනෝ අර අපි ඉගෙන ගනිපු කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩත් කාබෝහයිඩ්‍රේටත් ඒ වගේම නියුක්ලෙයික් අම්ලත් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. හැබැයි මෙතෙන්ට අඩංගු නොවුනත් අපේ ඇඟේ තියෙන විටමිනුත් කාබනික සංයෝගය. ඒ වගේම අපේ ඇඟේ තියෙන අකාබනික සංයෝග මොනවයි ඒ? ජලය, වායු වර්ග, ඛනිජ ලවණ. ඒව අපේ ඇඟේ තියෙන අකාබනික සංයෝග. දැන් අපි බලමු අපේ ඇඟේ තියෙන, ඒ කියන්නේ සජීවී දේහ තුළ තියෙන කාබනික සංයෝග හතරෙන් එක් කාබනික සංයෝගයක් වන කාබෝහයිඩ්‍රේට ගැන. කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ පුතේ පෘථිවි පෘෂ්ඨය මත, ඒ කියන්නේ පෘථිවිය මතුපිට තියෙන බහුලතම කාබනික සංයෝගය. මේක තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඒතර ප්‍රශ්නයක් ඒ, ඇයි මේක වැඩිපුරම තියෙන්නේ? අපි හොයමු මේකෙදි. ඔව් කාබෝහයිඩ්‍රේට් කියන මූල සංයෝගය හැදෙන්න දායක වෙලා තියෙනවා කාබන් මූලද්‍රව්‍ය, ඒ වගේම හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය, ඒ වගේම ඔක්සිජන් මූලද්‍රව්‍ය. මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි කාබන් හා ඔක්සිජන් අතර දෙකට එක අනුපාතයෙන් තමයි බැඳෙන්නේ. ඒක එහෙම කවුරුට තේරෙන්නේ නැහනේ. ඒ කියන්නේ මෙහෙමයි, යම් සංයෝගයක ඔක්සිජන් 6ක් තියෙනවනම් හයිඩ්‍රජන් තියෙනවා 10ක්. යම් සංයෝගයක ඔක්සිජන් 6ක් තියෙනවනම් හයිඩ්‍රජන් තියෙනවා 12. ඒ කියන්නේ ඔක්සිජන් වගේ දෙගුණයක් හැමතිස්සෙම හයිඩ්‍රජන් ධර්ම. එතකොට අපිට පැහැදිලි ඔක්සිජන් හා හයිඩ්‍රජන් අතර සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය 2:1. ඒක මේකේ විශේෂ ලක්ෂණයක්. මේකේ කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රයකුත් ඒ අනුව අපිට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් පුතාලා ගාව පෙළපොත තියෙනවනේ. ඒ පෙළපොත බැලුවොත් එයාලට පේනවා මේක පොදු සූත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි CXH2O වාරයක් Y. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා කාබෝහයිඩ්‍රේට් වල පොදු සූත්‍රයකුත් අපිට නිර්මාණය කරගන්න පුළුවන් අර හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය දෙකට එක කියන සම්බන්ධය යොදාගෙන හරි ඊට පස්සේ දුවේ පුතේ අපි යනවා මේ කාබෝහයිඩ්‍රේට් ගැන තවත් අධ්‍යයනය කරන්න කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ මේකේ හැදිලා තියෙන ආකාරය අනුව කාබෝහයිඩ්‍රේට් අපිට ආකාර තුනකට වෙන් කරගන්න පුළුවන් ඒ තමයි මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් මොනොසැකරයිඩ් ගත්තොත් පුතේ ඒකට අයිති වෙනවා ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස් ඩයිසැකරයිඩ් ගත්තොත් මොල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් අඩංගු වෙනවා පොලිසැකරයිඩ් ගත්තොත් පිස්ටය හා සෙලුලෝස් සහ ග්ලයිකෝජන් අඩංගු වෙනවා එතකොට මේ මොනොසැකරයිඩ් කියන්නේ මොකද්ද මොනොසැකරයිඩ් කියලා කියන්නේ පුතේ මොනෝ කියන්නේ එකයි එතකොට මේක හැදෙන්නේ මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේටේ තියෙන සරලතම ආකාරය කාබෝහයිඩ්‍රේටේ තියෙන සරලතම ආකාරය තමයි මොනොසැකරයිඩ් වෙන්නේ අපි මොනොසැකරයිඩ් ගැන පොඩි අධ්‍යයනයක් කරමු එහෙනම් මොනොසැකරයිඩයක් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය. මොකද්ද මේ තැනුම් ඒකකය කියන්නේ? කාබෝහයිඩ්‍රේට් වල දැන් අපි දන්නවනේ ගඩොල් බිත්තියක් ගත්තොත්, බිත්තියක් ගත්තොත් ඒක හැදෙන්න දායක වෙන්නේ පුතේ ගඩොල්නේ. ගඩොල් එක උඩ එක තීර තමයි ගඩොල් බිත්තියක් හැදෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් බිත්තියේ තැනුම් ඒකකය ගඩොල් කියලා. ආන් ඒ වගේ කාබෝහයිඩ්‍රේටත් නිර්මාණය වෙන්න හැදෙන්න උදව් වෙන ඒකකය තමයි මොනොසැකරයිඩ්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේටේ සරලතම ආකාරය. මෙයා අපි හඳුන්වනෝ සරල සීනි කියලා. මෙයා ජලය හොඳින් දියවෙනවා. ඒ වගේම ස්ඵටික බවට පත් කරන්නත් පුළුවන්. අපි බලමු දැන් මොනොසැකරයිඩ් වලට අයිති සංයෝග මොනවද කියලා. එකක් තමයි ග්ලූකෝස්. අපි හොඳට දන්නවා. අනික තමයි ෆ්‍රක්ටෝස්. ඊළඟ එක තමයි ගැලැක්ටෝස්. ග්ලූකෝස් ගත්තම ග්ලූකෝස් මොන රහද? අපි ශරීර ක්‍රීඩා කාලෙදී ඒ කියන්නේ තරංගයක් දුවන්න ආරම්භ වෙනකොට මේ ග්ලූකෝස් රස බලලා තියෙනවා. නේද? එතකොට ග්ලූකෝස් වල රස මොකද්ද? ග්ලූකෝස් වල රස තමයි පැණි රස. එහෙනම් ග්ලූකෝස් මොන රසද? පැණි රසයි. ග්ලූකෝස් අඩංගු වෙන්නේ මොන වගේ තැන්වලද? ග්ලූකෝස් අඩංගු වෙනවා ඉදුණු පළතුරු වල. ඒ වගේම මී පැණි වලත් අඩංගු වෙනවා. ග්ලූකෝස් සලකුවම ග්ලූකෝස් විශේෂ වෙන හේතු කීපයක් තියෙනවා අපිට. ග්ලූකෝස් ප්‍රභාසංශ්ලේෂණයෙන් නිපද වෙන ප්‍රධාන ඵලය. ඒ වගේම දැන් අපි මේ කතා කරන්න. ඇවිදින්, දුවන් ශක්තිය වුණානේ. අපේ ඇඟට ශක්තිය ලබා දෙන්නේ ශ්වසන ක්‍රියාවලියේදී. මේ ශ්වසන ක්‍රියාවලියේදී ග්ලූකෝස් බිඳහෙරලා තමයි අපිට ශක්තිය නිදහස් කරලා දෙන්නේ. ඒ වගේම අපි මොනවා හරි කාබෝහයිඩ්‍රේට්, ඒ කියන්නේ පිටි සහිත ආහාරයක්. ආහාරයට ගත්තොත් අපේ ආහාර මාර්ගයෙන් විසින් ඒව ජීර්ණය කරනවා. ජීර්ණය කළා ඒව රුධිරයට උරා ගන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. ඇඟට අවශෝෂණය කර ගන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. ඒතර ඕනෑම පිෂ්ඨමය ආහාරයක් ජීර්ණයේ අන්ත ඵලය වෙන්නේ, අවසාන ඵලය වෙන්නේ ග්ලූකෝස්. ඊළඟට අපි යමු ෆ්‍රක්ටෝස් ගැන. ෆ්‍රක්ටෝස් කියන්නේ මොනවද? මේ කතාව කිව්වන් ඔයාලා ආසම වෙනවා මේකට. එහෙමකෝ. ෆ්‍රක්ටෝස් තමයි පුතේ පැණි රසින් වැඩිම සීනි වර්ගය වෙන්නේ. එතකොට අපි දන්නෝ හොඳට රස පැණි රසින් වැඩිම පළතුරු වර්ගයක්. අඹ ගෙඩියක්. රස බැලුවොත් පැණි රස වැඩිම නම් මොකක් කියන්නේ අපි? අම්මෝ මේ පැණි වගේ. එහෙනම් පැය රසින් වැඩිම දේවල් වල මේ ප්‍රක්ටෝස අඩංගු වෙනවා. අපි එහෙනම් බලමු මොනවද අඩංගු වෙන්නේ. ඉදුණු පළතුරු, මී පැණි, වටක්කා, කැරට්. ඊට පස්සේ ගත්තම මේ ප්‍රක්ටෝස අපිට සුවිශේෂී වෙන්නේ ඇයි? මේක අපි හඳුන්වන පළතුරු සීනි කියලා. දැන් දන්නවනේ පළතුරු සීනි කියන්නේ හේතුව මොකද කියලා? එහෙමකෝ, පළතුරු වල තියෙන නිසා. ඒ වගේම අමු පළතුරු ඉදෙනකොට ඒවා තුළ මේ ප්‍රක්ටෝස් කියන සංයෝගය හැදෙනවා. ඔව්, ඒකත් අපිට තේරෙනෝනේ. අපි දන්නවා අමු පළතුරු ගෙඩියක් කෑවොතින් පැහැරහ නැහැ. හැබැයි ඉදුණු පළතුරු ගෙඩියක් කෑවොතින් පැහැරහ තියෙනවා. එතකොට අපිට තේරෙනවා, හරි, අමු පළතුරු කාල නැති ප්‍රක්ටෝස් ඉදෙනකොට හැදෙනවයි කියලා. ඊට පස්සේ අපි යනවා ගැලැක්ටෝස් ගැන හොයන්. ගැලැක්ටෝස් කියලා කියන්නේ පුතේ මේක සීනි සීනි වර්ගයක් කිව්වට, සරල සීනි වර්ගයක් කිව්වට මේකේ පැණි රසක් නැහැ. ඒ කියන්නේ පැණි රසක් නැති සීනි වර්ගයක් වෙනවා. එතකොට මේවා අඩංගු වෙන්නේ කිරියාහාරවල. කිරියාහාරවල අඩංගු වෙනවා. මේව හැදෙන්නේ ලැක්ටෝස් ජීර්ණයෙන් තමයි මේ ගැලැක්ටෝස් කියන සරල සීනි වර්ගය හැදෙන්නේ. එතකොට ගැලැක්ටෝස් කිරියාහාරවල අඩංගු වෙනවා, ලැක්ටෝස් ජීර්ණයෙන් නිෂ්පාදනය වෙනවා, පැණි රසක් අඩංගු වෙන්නේ නැහැ. දැන් මේ අපි කතා කරේ මොනොසැකරයිඩ් වර්ග 3 ගැන. අපි ආපහු බලමු මොනොසැකරයිඩ් වර්ග 3ක් තියෙනවා. ඒ තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ග්ලූකෝස් අපි හොඳට දන්න සරල සීනි වර්ගය නේද? ෆ්‍රක්ටෝස් කියන්නේ පළතුරු සීනි, ගැලැක්ටෝස් කිරහක් පැණි රසක් නොමැති සීනි වර්ගය. හරි, දැන් පුතේ අපි යනවා ඩයිසැකරයිඩ්. ඩයි කියන්නේ කොච්චරද? දෙකයි. එහෙනම් එතනම අපිට නිකන් තේරෙන දෙයක් තියෙනවා. මේ ඩයිසැකරයිඩ් හැදෙන්න ඇත්තේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා වෙන්නේ නැති කියලා. ඔව්, ඒ හිතපු විදිය හරි. මොනොසැකරයිඩ් ආකාර අණු දෙකක් එකතු වෙලා ඒ හැදුණු සංයෝගෙන් ජල අණුවක් ඉවත් වුණාම තමයි ඩයිසැකරයිඩ්යක් හැදෙන්නේ. අපි ආපහු බලමු මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙන සංයෝගයෙන් ජල අණුවක් ඉවත් වුණාම ඩයිසැකරයිඩ් හැදෙනවා. හරි, එතකොට මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ්යක් අපිට ආපහු මොනොසැකරයිඩ් බවට පත් කරන්න පුළුවන්ද? ඔව්, පුළුවන්. අපි ඒකට කියනවා ජල විච්ඡේදනය කියලා. එතකොට ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය කිරීමෙන් මොනොසැකරයිඩ් ගන්නත් පුළුවන්. අපි ඊට පස්සේ බලමු ඩයිසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍යද? ඔව්, ජලයේ ද්‍රාව්‍ය වෙනවා. ඒ වගේම මේවත් මොනොසැකරයිඩ් වගේම හොඳ පැණි රසක් තියෙනවා. පැණි රසති සංයෝගයක් වෙනවා. එතකොට ඩයිසැකරයිඩ් ගත්තම් පුතේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා හැදෙනවා. ජල විච්ඡේදනය කරාම ආපහු මොනොසැකරයිඩ් ගන්න පුළුවන්. ජලයේ ද්‍රාව්‍යයි පැණි රසක් තියෙනවා. පැණි රසක් තියෙන සංයෝගයක් වෙනවා. අපි දැන් බලමු මේ ඩයිසැකරයිඩ් වර්ග 3ක් පිළිබඳ. ඩයිසැකරයිඩ් වර්ග 3ක් තියෙනවා පුතේ. ඒ තමයි මොල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. මොල්ටෝස් කියලා කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා හැදෙන සංයෝගයෙන් ජල අණුවක් ඉවත් වුණාම නිර්මාණය වෙන සංයෝගය තමයි මොල්ටෝස් කියලා කියන්නේ. මේවා අඩංගු වෙනව පරෝහණය වෙන බීජවල. මොල්ටෝස් අඩංගු වෙනව පරෝහණය වෙන බීජවල. පිස්ටය ජල විච්ඡේදනය කිරීමේ අතරමැදි ඵලයක් තමයි මොල්ටෝස් කියලා කියන්නේ. හරි, දැන් අපි මොල්ටෝස් ගැන කතා කරා. ඊළඟට අපි යනවා සුක්‍රෝස් ගැන. සුක්‍රෝස් කියලා කියන්නේ පුතේ ප්‍රක්ටෝස් නුයි ග්ලූකෝස් නුයි එකතු වෙලා හැදෙන සංයෝගයෙන් ජල අණුවක් ඉවත් වුණාම හැදෙන ඉතුරු වෙන සංයෝගය තමයි සුක්‍රෝස් කියලා කියන්නේ. මේව නම් ඔයාලා ගෙදරත් තියෙනවා. ඒ මොනවයි? සුදු සීනි, රතු සීනි, මේ සීනි කියලා කියන්නේ සුක්‍රෝස් වලට. ඒතර සීනි අඩංගු තවත් තැන් මොනවයි තියෙන්නේ? උක් වල තියෙනවා, බීට් වල තියෙනවා, ඇතම් පළතුරු වල තියෙනවා, ප්ලෝයමියේ විශේෂය තියෙනවා. අපි දන්නෝ, උක් දන්නෝ, බීට් දන්නෝ, පළතුරු දන්නෝ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ප්ලෝයමියේ විශේෂය? ඔව්, ඒකත් ඔබ දන්නෝ. අපි දන්නෝ ශාකවල ආහාර පරිවහණය වෙන්නේ ප්ලෝයම් පටකේනේ. ආන්නේ ප්ලෝයම් පටකේ යන ආහාරය තමයි ප්ලෝයමේ විශේෂය කියලා කියන්නේ. මේක ඕන රස බලන්නත් පුළුවන්. කොහෙද අපිට හමු වෙන්නේ? ඔයාලා දන්නෝ කිතුල් ගස්වල පුෂ්ප මංජරිය. ඒ කියන්නේ මල. කපලා අපි ගන්නෝ ද්‍රාවණය. ඒකට කියනෝ මීරා කියලා. මීරා වල තියෙන ප්ලෝයමේ විශේෂය. අපි ඒකට කියනෝ ත්‍රිජ්ජ කියලාත් කියනෝ. මේක රස බලපු අය දන්නෝ මේක මොන රසද? පැණි රස බව. එතකොට පුතේ අපි දැන් කතා කරේ සුක්‍රෝස් ගැන. අපිට තව එකක් තියෙනවා. ඒ තමයි ලැක්ටෝස්. ලැක්ටෝස් කියලා කියන්නේ මේක අපි හඳුන්වන කිරි සීනි කියලා. මේවා කිරි ආහාර වල අඩංගු වෙනවා. එතකොට ලැක්ටෝස් හැදෙන්නේ මොන මොන සැකරයිඩ් ආකාර දෙක එකතු වෙලාද? ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් නුයි ග්ලූකෝස් නුයි එකතු වෙලා ඒ හැදෙන සංයෝගයෙන් ජලාණුවක් ඉවත් වුණාම තමයි ලැක්ටෝස් කියන සංයෝගය හැදෙන්නේ. මේවා ශාකවල හොයාගන්න බෑ. ඒ කියන්නේ ශාකවල නොමැති එකම සීනි වර්ගය තමයි මේ ලැක්ටෝස්. එහෙනම් කාගේ තියෙන්නේ? ඔව්, සතුන් ගාව තමයි තියෙන්නේ මේවා අඩංගු වෙන්නේ. මේක පැණි රහක් නෑ. මේක අඩංගු වෙනවා එළකිරිවල. කොච්චර විතරද? 4%ත් 6%ත් අතර ප්‍රමාණයකින්. ඒ වගේම මව්කිරිවලත් අඩංගු වෙනවා. මේ මව්කිරිවල අඩංගු වෙන ප්‍රතිශතය පුතේ වැඩි. කොච්චරක් විතරද? 6%ේ ඉඳලා 7% දක්වා අඩංගු වෙනවා. අපි ඊට පස්සේ යන පොලිසැකරයිඩ වලට. දැන් අපි ඉවර කරේ ඩයිසැකරයිඩ. එතකොට ඩයිසැකරයිඩ් ආකාර තුනක් අපි අධ්‍යයනය කරා. මොල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. දැන් අපි යන්නේ පොලිසැකරයිඩ්. පොලි කියන්නේ එතනම් පොඩි අපිට දැනෙන දෙයක් තියෙනවා නේද? ඒ කියන්නේ පොලි කියන්නේ බොහෝ. ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් එකතු වෙලා තමයි මේ පොලිසැකරයිඩය හැදෙන්නේ. ඕක අපි මෙහෙම කියනවා. විද්‍යාවෙන් කියන්නේ මේක මෙහෙමයි. මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් පොලිසැකරයිඩ් සෑදේ. එහෙම තමයි මේ කියන්නේ. බහු අවයවීකරණය අපි මේ වෙනකොට අධ්‍යයනය කරලා තියෙන්නේ. මොනොසැකරයිඩ් මෙහෙම බහු අවයවීකරණය වීමෙන් පොලිසැකරයිඩ් නිර්මාණය වෙනවනේ. මේ නිර්මාණය වෙන පොලිසැකරයිඩ් නැවත ජල විච්ඡේදනය කරෝති. ඒ කියන්නේ ආපහු වෙන් කරෝති. අපිට ආපහු ගන්න පුළුවන් පුතේ මොනවයි? මොනොසැකරයිඩ් ගන්න පුළුවන්. ඔව්. අපි මේ පොලිසැකරයිඩ් වල ಗುಣ බලමු. මේවා ඇල් ජලය මොකෝ වෙන්නේ? ඇල් ජලය අද්‍රව්‍ය වෙනවා. ඒ වගේම ස්පටික රූපී වෙන්නේ නැහැ. එතකොට ඔයාලා අහවි මොනවද මේ පොලිසැකරයිඩ්? ඔව්, අපි දන්නම කෙනෙක් ඉන්නවා. අපිට සමීප කෙනෙක් ඉන්නවා. ඒ තමයි පිෂ්ඨය. කොහෙ තියෙන්නේ? ධාන්‍යවල, අල වර්ගවල, කොස්වල, දෙල්වල, ඒ වගේ පිෂ්ඨමය ආහාරවලත් අඩංගු වෙනවා. පිෂ්ඨය ශාකයකට වැදගත් වෙන්නේ ඇයි? ශාකවල කාබෝහයිඩ්‍රේට් ගබඩා කරන්නේ පිෂ්ඨයේ විදිහට. අපි ඊට පස්සේ බලනවා සෙලියුලෝස් ගැන. සෙලියුලෝස් කියලා කියන්නේ පොලිසැකරයිඩයක්. කොහෙද තියෙන්නේ මේක? ඔව්, මේක තියෙන පුතේ ශාක සෛල බිත්තියේ. ඒ වගේම ශාක තුළ පිහිටන තන්තු වලත් මේව අඩංගු වෙනවා. සෙලියුලෝස් මිනිසුන්ට වැදගත්ද? සෙලියුලෝස් සහිත ආහාරය ගත්තොත් ඒව අපිට පෝෂ්‍යදායෙන් පෝෂක ගුණෙන් වටිනාකමක් තියෙනවද? නැහැ. මොකද හේතුව සෙලියුලෝස් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය කරගන්න බෑ. ඒක නිසා මේකේ පෝෂණීය වටිනාකමක් නැහැ පුතේ. ඇයි එතකොට මේ සෙලියුලෝස් අපි ගන්නෙ? ඔව්, සෙලියුලෝස් ගත්තම අපිට පුළුවන් මලබද්ධය කියන රෝගය වළක්වා ගන්න. මලබද්ධයෙන් රෝගේ වළක්වා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ යනවා පොලිසකර ඇඩවල තවත් ආකාරයක් වන ග්ලයිකෝජන් හොයාගන්න. ග්ලයිකෝජන් ගැන කතා කරා. ග්ලයිකෝජන් කියලා කියන්නේ සතුන්ගේ දේහය තුළ තියෙන කාබෝහයිඩ්‍රේට්. මතකයිනේ ශාක දේහය තුළ තියෙන කාබෝහයිඩ්‍රේට් තමයි පිෂ්ඨය. ඒතර සතුන්ගේ දේහය තුළ තියෙන කාබෝහයිඩ්‍රේට් තමයි ග්ලයිකෝජන්. මේවා තියෙනවා සත්ව අක්මාවේ සහ පේශවල ගබඩා වෙලා තියෙනවා. එතකොට සතුන්ගේ සිරුර තුළ කාබෝහයිඩ්‍රේට් තැන්පත් කරන්නේ ග්ලයිකෝජන් විදියට. දැන් අපි කාබෝහයිඩ්‍රේට් ගැන ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල අපි ආකාර තුනක් අධ්‍යයනය කරා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. ඒ හැම එකේම ආකාර තුන බැගින් අපි සාකච්ඡා කළ ඉවරයි. දැන් එහෙනම් පුතේ අපි යන් කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම. ඔව් පුතේ, අපේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම හොයන්න හදන්න. ශක්ති ප්‍රබවයක් ලෙස කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඒ වගේම සංචිත ආහාරයක් ලෙසත් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ජීවීන්ගේ ව්‍යුහමය සංඝටකයක් ලෙසත් කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඒ කියන්නේ සෛල බිත්ති හැදෙන්න අපි කොහොනේ සෙලියුලෝස් දායක වුණා කියලා. එතකොට ජීවීන්ගේ ව්‍යුහමය සංඝටකයක් ලෙස කාබෝහයිඩ්‍රේට් දායක වෙනවා. ඒ වගේම නියුක්ලික් අම්ලවල සංඝටකයක් ලෙස කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා. ඔව්, දැන් අපි බලමු කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ. මොන කොහොමද කාබෝහයිඩ්‍රේට් හඳුනගන්නේ? ඔව්, එහෙම බැලුවොතින් පුතේ අපිට ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලමු සරලතම ක්‍රියාකාරකමක්, ඒ තමයි පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාව කියලා කියන්නේ පිෂ්ඨය අඩංගු ආහාරයකට රතු දුඹුරු පාට අයඩින් සල්ෆැක් එක් කරාම ඒකේ වර්ණ විපර්යාසයක් අපිට හම්බ වෙනවා. දම් පාට හුරු නිල් පාටක් හම්බ වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒකේ පිෂ්ඨය අඩංගු වෙනවයි කියලා. ඒතර ඕනම ආහාර සල්ෆැක් අරගෙන රතු දුඹුරු පාට අයඩින් එක් කරාම දම් පාට හුරු නිල් පාටක් ලැබෙනවා නම් ඒ ආහාරයේ පිෂ්ඨය අඩංගු වෙනවා. ඊළඟට අපි බලමු මොනසකරයිඩ පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. මේකට අපි තෝරගන්න පුතේ ග්ලූකෝස්. ග්ලූකෝස් ද්‍රාවණයක් අරගෙන අපි බෙනඩික් දාලා ජලතාපකයක බහලා රත් කරනවා. මොකද්ද මේ ජලතාපකයක් කියන්නේ? ඔව්, ජලතාපකයක් කියලා කියන්නේ බීකරයකට ජලය පුරවලා රත් කරනවා. ඒතකොට ජලය රත් වෙනවනේ. ඒ ජලය රත් වෙනකොට ඒ ලැබෙන තාපයෙන් අර කැකෑරුම් නලය රත් කළා. ඒ කියන්නේ ග්ලූකෝස් ද්‍රාවණය රත් කළා. එහෙම රත් කරනවට අපි කියනවා ජලතාපකයක් කියලා. එතකොට ජලතාපකයක තියලා මේක රත් කරාම අපිට හම් වෙනවා වර්ණ විපර්යාසය මෙන්න මේ විදිහට. නිල්, කොළ, කොළ කහ, තැඹිලි, ගඩොල් රතු අවක්ෂේපයක්. එහෙම හම්බ වෙනවා නම් ඒකේ අඩංගු වෙනවා ග්ලූකෝස්. එතකොට ඕනෑම ආහාරයක් අරගෙන බෙනඩික් ද්‍රාවණය එකතු කරලා ඒක ජලතාපකයක තියලා රත් කරාම අපි අර කිව්ව වර්ණ විපර්යාසය හම්බ වෙනවා නම් ඒකේ අඩංගු වෙනවා ග්ලූකෝස්. ඒ තමයි මොනොසැකරයිඩ් සඳහා පරීක්ෂාව. අපි ඊළඟට බලනවා ඩයිසැකරයිඩ් පරීක්ෂාව. ඒ කියන්නේ සුක්‍රෝස්. එතකොට පරීක්ෂානාලයකට සීනි සල්පයක් අරගෙන ද්‍රාවණයක් හදාගන්නවා. අපි බෙනඩික් දාලා රත් කරනවා. වර්ණ විපර්යාසයක් හම්බ වෙනවද? ලැබෙන්නේ නැහැ. දැන් පුතේ අපි ආපහු සීනි ද්‍රාවණයක් අරගෙන තනුක සල්පීරික අම්ලයේ බිඳු කිහිපයක් දාලා රත් කරනවා. ඊට පස්සේ බෙනඩික් දාලා රත් කරනවා. දැන් එතකොට මොකෝ වෙන්නේ? අන්න වර්ණ විපර්යාසය හම්බ වෙනවා. ඉස්සෙල්ල වර්ණ විපර්යාසය හම්බුන්නේ නැහැ. හැබැයි තනක සල්ෆියුරික් දාල් රත් කළා, බෙනඩික් දාල් රත් කරාම වර්ණ විපර්යාසය හම්බ වෙනවා. එතකොට අපිට තේරෙනවා ඒ තමයි සුක්‍රෝස් කියලා. එතකොට ඩයිසැකරයිඩ් පරීක්ෂාව ඒක වෙනවා. මං හිතනවා දුරු පුතාට මේක තේරෙන්නේ නැති කියලා. අපි ආපහු දවසක හමු වුණ අසින් සමු ගන්නවා. ඔබට කතා කර මම සාලින්ද සූර්ය බණ්ඩාර.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.